මේක මේ ජීවිතේම අපි කොහොම හරි අඩු ගානේ මෙන්න මේ දහමක් ඇහෙනකොට අපේ වෙන්න ඕන කෝණේ වෙනස් කර ගැනීමවත් වෙන මට්ටමට එන්න ඕන, ඒක ඇහෙන්න ඕන. නැත්නම් අපි අර මොනවා හරි කරන්නම් ආලේ කර කර ඉන්නවා, මේක දහම මේක නිගන් මාතිය කියලා. එතනින් එහාට යන විදිහකට මේ දහම ඇහුනොත් අපි අර බලන කෝණේ වෙනස් වෙනවා. ඒකයි මේක උඩු යටිකුරු වෙනවා. මේ ඇහුණක් බුදු කෙනෙක් පෙන්නන දහම ඇහුණොත් ලොකු වෙනසක්. ඒ වෙනස අර මෙච්චර කල් දැක්ක ආකාරයේ එහෙමම උඩු යටිකුරු වෙනවා. දහම කියලා හොයපු විදිහ උඩු යටිකුරු වෙනවා බුදු දහම ඇහුණොත්. අහපු හැම කෙනාම ඒ වගේ එකක් කියනවනේ. අර ප්‍රඥාව වැඩෙන ඔව් ඔව් ඔව්
සතරුවන් සරණයි. සදැන් මම අපි හිටමුකෝ සර් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක්ට අහන් ඉඳලා ඒකට ඒකෙන් මට උත්තරේ ලැබෙයි කියලා හිටියට ඒක වෙන්නේ නැහැ. ඒ හින්දා
ඒක වෙන්නේ නැහැ කියන්නත් බෑ.
ඒ හින්දා තමන්ට මම මොනා හරි දැන් ධර්මදේශනයක් වෙන එකක් අහද්දි හරි මේක අහද්දි හරි ඒ සමහරලාට ඇතුලෙන් ප්‍රශ්න එනවා සර්. දැන් මෙහෙම එකක්. තාමස මම හිත හිත ඉන්නවා ඒ ගමන් යම් යම් ධර්මදේශන අහනවා. එතකොට අපි හිතමුකෝ ඒ ධර්ම කරුණ තමයි මම මේ මෙතන මතු කරන්නේ. අපි හිතමුකෝ සර් ඒ ධර්මදේශනාවකදී කියවෙනවා මෙන්න මෙහෙම කරුණක්. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට මේ ඔයගොල්ලෝ හොයන ශූන්‍යතාවය කියන්නේ අපි හිතමු එක අතක මොකුත්ම නැහැ හිස්. අනිත් අතේ අපි හිතමුකෝ පොතක් හරි පෑනක් හරි අරගෙන ඒක පැත්තකින් තිබ්බා. එතකොට පිට ඉඳලා බලද්දි මේ දෙකම එකයි වගේ. එක අතකට මොකවත් නැහැ ඒක හිස්. අනිත් අතෙන් මොකක් හරි අරගෙන පෑනක් හරි පොතක් හරි තෝපයක් හරි අරගෙන පැත්තකින් තිබ්බා. ඊට පස්සේ පැත්තකින් බලද්දි දෙකම හිස්. හැබැයි එක අතක හිස් බව කියන්නේ යමක් අල්ලගෙන ඒක අයින් කරපු හිස් බව. අනිත් අතේ හිස් බව එහෙම නැත්නම් ශූන්‍යතාවය කියන්නේ මේක සුද්ධ ශූන්‍යතාවය කියලා. ඊට පස්සේ සර් මම මේ ගැන ගියසුමානේ හිතුවා. මට මෙහිම හිත ඇතුලෙන් විතර්කයක් එනවා. මේ දෙකම නෙමේ, ඒ කියන්නේ මේ දෙකේම මේ දෙකම වැරදි කියන වචනේ මම දානවා. මගේ හිත ඇතුලෙන් එනවා එහෙම සංකල්පයක්. එකක් වැරදි කියන්නේ සස දෙයක් මොකක් හරි අරගෙන ඒක පැත්තකින් තියලා දැන් හිස් කියන්නේ දෙයක් අල්ලගෙනම මේ එකනේ ප්‍රකටත්වය තුල යමක් තල්ලගෙන ඒක විමසලා ඒක නැති කරන්නයි මේ යන්නේ කියන මාර්ගෙන් අපි දෙයක් දරාගෙන තියෙන්නේ ඒ දේ නැති කරන්නයි යන්නේ. හැබැයි අනිත් අධේ ශූන්‍යතාවය කියලා අපි කතා කරන තැනත් මට වෙනදට මට එතන අවුලක් يعني ඒක හරි වගේ පෙවුනට දැම්මට හිතෙනවා එතනත් බුදු කෙනෙක් කියන එක නෙමේ මේ සුද්ධ ශූන්‍යතාවයේ සුද්ධ ඇති බව සුද්ධ නැති බව කියලා කතා කරන්නේත් අපි ඒ ඒ ඒ එතන කතා කරන්නේ මේ උච්ඡේදය පැත්තෙන් විමසපු කෙනෙක්ගේ ඇන්ගල් එකක්. මම එහෙම කියන්නේ සර් මෙහෙමයි දැන් අපි හිතන් ඉන්නවා ඇහිම නැති වෙන්න ඕන, පෙනීම නැති වෙන්න ඕන, හිතවිලි එන එක නැ يعني දැන ගැනීම කියන එක නැති වෙන්න ඕන කියලා හිස් බවක් ආරූඪ කරගෙන මම කියන්නේ අර සුද්ධ කියන තැන සර්. ඒ හිස් බවක් ආරූඪ කරගෙන ඒ හිස් බව කියන ඒ කියන්නේ ඒ හිස් බව හිතෙන් හිතාගෙන එතෙන්ට යන්න දැන් එතෙන්ට යන්න බෑ. මම ඉන්න තැනදී යෙදෙන යෙදිල්ල හින්ද එතෙන්ට යන්න මානසිකව දරන උත්සාහයක් තමයි අර සුද්ධ ශූන්‍යතාවය සුද්ධ ඇති බව සුද්ධ නැති බව කියන්නේ කියලත් මට හිතුණා ගිය සතියේ. මම මේ ගැන ආයේ ධර්මදේශනත් අහලා පස්සේ මම පැත්තකට වෙලා කල්පනා කරා ඇත්තටම ඒකත් නෙමේ නේද බුදු කෙනෙක් කියන්නේ කියලා. නමුත් අපිට දැන් අත් දෙකක උදාහරණයක් අරන් කිව්වහම අපිට හිතෙනවා අර දෙයක් අරගෙන පැත්තකින් තියලා ඒ පැත්ත නම් වැරදි කියලා. මට ඉස්සර හිතුණා එහෙනම් අර පිසු බව කියන එක තමානේ කියන්නේ කියලා. මට දැන් හිතෙනවා ඒකත් ඒ දෙන්න එන්නේ ඇත්ති දේ, ඒ කියන්නේ ඇත්ති දේ රළු මට්ටමින් අරන් සියුම් කර කර හිතලා දැන් මෙයාගේ නිගමනයක් තියෙනවා හිතන්න තුල මේ ආර්ය ශුන්්‍යතාවය කියන වචනේත් දාගන්නවා වෙන්න පුළුවන්. ඒ හිස් බව ආරූඪ කරගෙන එතෙන්ට සංකල්පකින් යන්න හදන උත්සාහයක් කියලා මට එතනත් බුදුහාමුදුරුවෝ කියපු මාර්ගෙ නෙමේ නේද වගේ මගේ හිතෙන් ක්වෙස්චන් වෙනවා. ඒක තමයි සර් මට සර්ට අද කියන්න ඕනේ කියලා හිතුනේ. නමුත් මම හිතුවිල්ලකින් තාම ප්‍රායෝගිකත්වය විමසනවා නෙමේ, හිත ඉන්න කෙනෙක් සර්. සර්ගෙන් පොඩ්ඩක් අදහසක් දැනගන්න කැමති මඟ පෙන්වීමක් විදිහට සර් තෙරුවන් සරණයි.
ඒක හොඳටම හොඳයි. දැන් ඒ මෙහෙමයි, දැන් ඔක කිව්වහන් හැමෝම ඊළඟට මං විචක්ෂණය කරනවා නෙමෙයි මං හිතනවා කියලා කියන්න පටන් ගනි. ඒක කොහොම කිව්වත් ඒක දැන් ඒ කියන්නේ ඒ වුණාට ඔන්න ඕක තමයි සත්‍ය හොයන ගතිය කියන්නේ. දැන් මේක මට වැටහුණා දැන් අර තියෙන එකෙන් නැති බවට හරි නැති බවෙන් නැති බව දකින්න ඔක්කොම සංකල්ප ගොඩක් විතරයි. හරි ඕක තේරුණා කියන්නේ මේ නුවණට ආව නෙමෙයි ප්‍රඥාව නෙමෙයි. අපි ටික එක එක විදිහට විස්තර කරනකොට හරි ආසයි. කලින් එක නෙමෙයි ඊට වඩා වෙන එකක්. ඒ අපි තව එකක් දාගන්නවා කියන එක අපිට පේන්නේ නැහැ. අර දරාගත්තු ටික ඔක්කොම වැරදි කියලා තව එකක් දරා ගන්නවා කියන එක තේරෙන්නේ නැහැ. ඒකයි මේ තර්ක ක්‍රමේ තියෙන හරිම සියුම් බව. ඇති බව වැරදි, නැති බව වැරදි කියලා ඕක බල බලා ඉඳලා ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ කියන තැනට යනවා. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. ඊළඟට ඔහොම කතා කරපු එකත් වැරදි කියලා ඇත්තෙත් නැත්තේ නැහැ, නැත්තෙත් නැත්තේ නැහැ කියන පැත්තට යනවා. ඕක තමයි අර චතුස්කෝටිකය කියලා හිතන ලෝකේ හිතන කෙනෙකුට යන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් හිතන මට්ටමෙන් ගොඩාක් එහාට යන්න පුළුවන් මේ සිතීම තුලින් විමසීම තුලින්. එතකොට ඉතෙන්දි මේකයි කියලා අර්ථයක් එනවනේ. අන්නේ අර්ථය එන එකේ වැරද්ද තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. මේ කියන්නේ මේකයි කියලා අපිට වැටහෙන භවයේ ඒ පැත්ත වැටහෙන්නේ කාටද? දැන් අපේ උපමාව දිහා බලාගෙන ඉන්නකොට දැන් ඕක වැටහෙන්නේ කාටද? ඒ පැත්ත නෙවෙයිනේ බලන්න. අරක ගැන බලනවා මිස ඒ අපි අර දරාගත්තු ටිකේම වෙනසක් වෙනවා මිස ඒ දරා ගන්න බව පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් ඔන්න අය කියපු විදිහේ දැන් ඒකත් විමසනවා, ඒකත් විමසනවා. මේ යෙදෙන යෙදීම එක්ක විමසීම. ඒකට දහමට ගැළපීම නෙමෙයි. දැන් ඕක වෙන්න බෑ කියන අදහස හිතේ තියාගෙන අරවදියා බලලා හරියන්නේ නැහැ. ඒකට විමසීම නෙමෙයි. අපි අපේ වෙන්න බැරි අදහසට ගලපනවා. ඔකත් අවිද්‍යාවෙන්නේ, ඔකත් බොරුවක් නේ. ඒ අපි ඒක දැනගෙන මේ ඒ අර්ථයට ගලපන්න ගියාට හරියන්නේ නැහැ. මේක විමසනකොට ඇත්ත පේනවා. එතකොට අපි ඔය දාගත්තු උපමාවවත් අපිට ඔළුවට එන්නේ නැහැ මේ විමසීම තුලදී. හරිද? මම වතුරේ බල්ලා කියන්නේ. ඉතින් ඒකවත් එළියට එන්නේ නැහැ. හැබැයි ඒ උපමාවම වෙනස් පැත්තකින් පේනවා. මේ කිව්වේ මේකනේ කියලා ඒ වෙලාවේ හිතනවා නෙවෙයි. ඒ වුණාට ඒක දැන් මෙහෙම වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මේ දැන් අපි කතා කරන ටිකේ හිස් බව පේනවා. හිස් බව පේනවා කියන්නේ දැන් කතා කරලා වැඩක් නැහැ කියනවා නෙමෙයි, කතා කරන්න ඕන. ඒ වුණාට අපි දැන් ඉස්සර දැන් ඕක මේකයි කියලා තර්ක කර කර ඉන්නවනේ. තර්ක කර කර කියන්නේ මේ ධම තේරුම් ගන්න තමයි තර්ක කරන්නේ, විමසන්නේ. එතකොට ඒ තර්කය ගොඩනැගිලා තියෙන්නේ අපි හිතන කෝණෙත් එක්ක කියනන්නේ, ඒ පැත්ත පේන්න ගන්නවා. මේ දරා ගැනීමේ ඉඳගෙනමනේ තර්ක කරලා තියෙන්නේ. දරා ගැනීමට මොකක්වත් වෙලා නැහැ. ඒ දරා ගැනීම ඒ සොකීය බවට, ඒ සොකීය බව දිහා බලලා නැහැ. සොකීය බවට හම්බ වෙන දේවල් ගැන නෙමෙයි කතා කරලා තියෙන්නේ. සොකීය බව ගැන නෙමෙයි, සොකීය බවට ලැබෙන දේ නැති කරන්න නේද අපි උත්සාහ කරලා තියෙන්නේ. නැත්නම් එතන තමයි මේ අසාමාන්‍ය බව තියෙන්නේ. සොකීයත්වය. සොකීය. දැන් කර සක්කාය කියනකොට අපිටත් ඒ අදහසක් එන හින්දා තමයි දැන් සොකීය. එහෙනම් නැත්නම් මේ මම නිකන් මම පුද්ගල බව, සත්ව බව. දැන් පුටුවේ තියනවාද පුටුව බව? ඒ කියන්නේ පුටුව දන්නාද පුටුව කියන බව? පුටුව බව හම්බ වෙලා තියෙන්නේ සත්ව භාවයකටම නේද?
පුටුව හම්බලා තියෙන්නේ මත්තනේ. එතකොට දැන් අපි මේ විමසගෙන යද්දී සත්‍යත්වය කියනවට වැඩි දැන් මම ඉන්න බව, මම ඉන්න බවක් එක්ක තමා මේ අපි සියුම් හෝ රළු කුමන හෝ එකක් මට සාපේක්ෂ කරලම තමා විමසීම කරන්නේ. එහෙම නැතුව විමසීමක් කරනවා කියලා කියන එකක් වෙන්නේ නැහැ. නමුත් අපි මේ විමසීම කරන්නේ එතන බැහැගන්නේ කියන්නේ, ඒ කියන්නේ එතන ස්ථාවර වෙන්න නෙමෙයි. හැබැයි ඒ විමසීම තුල මෙහෙම එකක් වෙනවා නේද සර්? මේ මට වෙන දෙයක් මං කියන්න යන්නක. දැන් අපි හිතමුකෝ සර් සලු මට්ටමින් දෙයක් අරගෙනත් පුළුවන්, ඒ කියන්නේ පුළුවන්කමක් දැක්මක් ආපු කෙනෙකුට පුළුවන් ඇති අපි හිතුවක පුටුව පුටුවෙන් බලලා එකින් ඉතර වෙන දැක්මට එන්න. නමුත් සලු මට්ටමට වැඩිය සියුම් මට්ටමින් අපි නිමිති ගැනීම කියන තැනින්ම බැලුවොත් මේ මට සාපේක්ෂ බෙදා ගැනීම හින්ද මේක විස්මතු වෙනවයි වගේ කියන තැනකින් මොන විමසිල්ල ගත්තත් මට එතනින් එතෙන්ට ප්‍රමා ගොඩ ගහන්නේ. උදාහරණයක් කිව්වොත් පෙනීම කියන එකේදී උනන් මට දැන් පෙනීම නොපෙනීම කියන එක බෙදාගන්නේ මට සාපේක්ෂ බෙදා ගැනීමක් හින්ද. ඒ බෙදා ගැනීම තුලම මම එක පැත්තකට, ඒ කියන්නේ මම කියන එකත් ඉස්මතු වෙනවා සහ සියුම්ව දේවල් කියන එකත් ඉස්මතු වෙනවා. හැබැයි මේ බෙදා ගැනීම පදනම් විරහිතයි වගේ හිතුත් හිතෙන් එන්නේ. මොකද මේ බව, ඒ කියන්නේ හිතුවිල්ලකින් උපදන දෙයක්, හිතා ඉන්න දෙයක් බවුල, ඒ කියන්නේ ඇත්ත දෙයක් නෙමෙයි කියන අදහසක් වෙනවා. හැබැයි කොච්චර මොන පැත්තෙන් විමසුවත් අන්තිමට එන්නේ වර්ණය අල්ලගෙන වර්ණ අවර්ණ කියන බෙදා ගැනීම මට සාපේක්ෂයි. ඒ කියන්නේ ඒ බෙදා ගැනීම එක්කම මම කියන එකක් මතු වෙනවා. ඒ වගේම හිතු බාහිරට දෙයක නෙමෙයි හිතුවිල්ලක් එක්ක ඉන්න හිත කියන එකත් ඒ දෙපැත්තෙම ඒ දෙපැත්ත බෙදෙන්නේ මෙතනින්. මෙන්න මේ බෙදා ගැනීම වැරදි සහගතයි. මේ ඒක සාපේක්ෂක බෙදා ගැනීමක් කියලා වගේ හිතින් තමයි කොච්චර විමසුවත් ඒ කියන්නේ දැනෙන හිතන ඔය පෙනීම මත ගොඩක් වෙලාවට නිමිති ගන්න එක ගැන තමයි මම හිතන්නේ. ගොඩක් වෙලාවට එන්නේ ඔන්න ඔතෙන්ද සමාසය එන්නේ මම දන්නවා මේක දැන් එක වැරද්දකින් මිදුනට උච්ඡේද ශුන්‍ය බව කියන එක හිත හිතෙන්දලා ඒ වැරද්දෙන් මිදුනට එක වැරද්දකින් මිදුණ කියන්නේ තව තැනක අනිමාර්ගයෙන් ලැඟ ගන්නවා වෙන්න ඕන නෙමේ. ඒතර වීමක් කියන්නේ ඒක මට ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ නැත්තම් ඉතකොට මෙන්න මේ වගේ තැනකට තමයි දැන් මම ගොඩ ගහන්නේ. හිතලා මේ වර්ණ අවර්ණ කියලා බෙදා ගැනීම මට සාපේක්ෂ මිසක් වර්ණ වර්ණයෙන් කිව්වොත් මේක යෙදේ මේක නොපිහිටන දෙයක්. අවර්ණ අවර්ණයෙන් කිව්වොත් නොපිහිටන දෙයක්. අපි හිතමු ඒ කියන්නේ පොඩි දැන් තව උදා එහෙම හැම අපි හිතමුකෝ මේ සුදු රෙදි කෑල්ලක් වුණත් මේක පිරිසිදු ඒක දිහා බලන් ඉද්දී මේක කලින් පිරිසිදුයි දැන් අපිරිසිදු කියනවා. එතකොට කාලයකටත් අයිති වෙලා පිරිසිදුයි කියන මොහොතේ පිරිසිදු පිරිසිදු බවින් හොයනවා කියන නිමිත්ත ගත්තොත් ඒක යෙදෙන්නේ නැහැ. හැබැයි පිරිසිදු කියද්දිම පිරිසිදු කියන වචනේ කියද්දිම අපිරිසිදු කියන ඒ බෙදා ගැනීමත් එක්කම සාපේක්ෂ කරලා මේ බෙදා ගන්න. හැබැයි මේ සාපේක්ෂ කරලා ගන්න බෙදා ගැනීම නිමිති ගැනීමක් නාමමා ඒ කියන්නේ වචන මාත්‍රයක් නිසා භෞග්‍ය පැවැත්මක් කියලා බාහිරයට දාන්න බෑ. හැබැයි බාහිරයට දාන්න බැරි වුණාට මේක හිත හිත බෙදා ගැනීමක ඉන්නවා වගේ නේද? සරට තේරෙනා නේද මේ දඟ හිර වෙලා ඉන්න තැනක් තේන නැති මං කියන්නේ ඒකද?
නෑ මුලින් අපිට හොයනකොට දැන් එහෙම හොයාගෙන යනවා. දැන් අර බාහිරයට දාන්න බෑ, බාහිරයට දාන එක වැරදි කියන තැන හොඳට දකින්නවා. මොකද ඒක උදව් වෙනවා තව තව දැන් ඊළඟට කියනකොට. ඊළඟට අපිට පේනවා මේ හිතන එක. දැන් මේ හිතන එකනේ තියෙන්නේ, බාහිරේ කතාවක් නෙවෙයිනේ, බාහිරයට දාන්න බෑ. දැන් උදාහරණයක් විදිහට පුටුව දැන් ඇහෙනවද? එකම සරණයි.
එහෙමයි සර්.
ඔව්. මේ දැන් ඔය හිතපු විදිහ හොඳයි. අපි ඒ හිතන විදිහ හැමතිස්සෙම එන්නේ තව තව විමසන්න තියෙනවා. ඒ විමසීමේ අපි ඉන්නවා. ඒ විමසන මනසක දහම ඇහෙන්න ඒක තමයි ප්‍රඥාවට ආහාර. ඒකත් එක්ක හිතනවා. හරි. දැන් මං හිතන්නේ මේ මං විචක්ෂණේ කරද්දී මේ දැන් මම නැතුව මේක බලනවා. ඒ කතන්දර මොකවත් නැහැ. මේක බොරුවයි. ඒ අවිද්‍යාවෙන් හදන්නේ. ඕවා බලෙන්දා ගත්තට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක නිකන් අපි අර සුපේ නිරවුල් කරගන්න පොඩ්ඩක් අර අපේ තියෙන ලොකු වැරදි අඩු කරගන්න මේ සාකච්ඡාව කරන එකයි. දැන් ඒකට අනුගත වෙනකොට මේ මොකක්වත් එතෙන්ට එන්න බෑ. අනුගත වීම අපේ හැම යෙදීමක් එක්කම තියෙන එකක්. ඒ කියන්නේ දැන් අපි ඉන්න බව තේන්න තමයි යෙදීම් ටික තියෙන්නේ. ඒ යෙදීම් වල මම යෙදෙන ආකාරය තමයි මෙතන. දැන් පුටුව කියනකොට පුටුව පැත්තෙන් පුටුවක් එන්නේ නැහනේ. පුටුව කියනකොට අනිවාර්යෙන් පුටුව කාටද ලැබීමක් තියෙනවනේ. ඒ ලැබීමේ යෙදෙන විදිය පුටුව කියන ස්වභාවයේ ලැබීම යෙදෙන විදිය ඒ දිහායි බලන්න ඕන. පුටුව දිහා නෙමෙයි. ඒ ලැබී පුටුව කියනකොටම නිකන් අර්ථයක් එනවනේ. ඒ අර්ථය බොරුයි කියන එක නෙමෙයි මේ කියන්නේ. පුටුව කියනකොට අදහසක් යෙදෙනවනේ. දැන් අපිට හිතන්නේ ඒ අදහස බොරු කියන එක. ඒක තමයි අපි අහලා තියෙන්නේ. අපේ අර්ථය යෙදෙන විදිහ කියන එක තමයි ඒකේ තමා කියන්නේ. දැන් පුටුව පුටුව හම්බෙන්න විදිහක් තියනවානේ. විදිහ කියන්නේ සමාතනේ පුටුව හම්බෙලා තියෙන්නේ නේද? පුටුවට පුටුව හම්බෙලා නැහැනේ. කොට ඒ දෙන විදිහට ඉතින් මේක ඒ ගැන ප්‍රශ්න කර කර ඉන්න ඕන. ඒ තමන්ගේම විමසීම දැන්. ඇසීම යෙදෙන විදිහ දැන් ඇහෙනවා. ඒක අර පුටුව මට්ටමින් වෙන්නත් පුළුවන් නැත්නම් පෙනීම මට්ටම වෙන්නත් පුළුවන්. ඒක ගොරෝසුද සියුම්ද කියන එක නෙවෙයි.
පොඩ්ඩක් සර් ඉඳ.
ඔව්.
දැන් පෙනීම ගැන හිතනවා කියන එකේදී පුටුව මට්ටම නෙමේ. හැබැයි මේ කියන්නේ පේනවා කියන එක පේන්නේ නැති කරන්න යනවත් නෙමේ. පෙනීම වෙන්නේ කොහමද? පෙනීම වෙන විදිහ වගේ. ඇහෙනවා නම් මේ වෙන විදිහ කියන එක අපි මම මේ වචනේ දැම්මට සමහරලාට මගේ මං අදහස් කරන්නේ ඒ සර් අදහස් කරන දේ නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ පේනවා කියන එක වෙන විදිහ කියන එක දැන් මම ඉස්සර පෙනීම කියන එක නැති වෙන්න ඕන වගේ ශුන්‍ය එකක් අනේ ඒක නෙමෙයි කියලා තේරෙනවා දැන් විමසලම. විමසලා සහ කල්‍යාණ මිත්‍රයා පෙන්වලා දෙන එක පැත්තකින් ගාඩ් එකේ තියෙනවා. නමුත් මම විමසනවා. එතකොට ඒක නෙමෙයි. එතකොට පුටුව කියන එකට කියන්නේ හිතීම බාහිරයට කිසි සම්බන්ධයක් නැහැ කියන කෙනත් ඒක පැහැදිලි. පෙනීම කියන වර්ණය හරි කුමක් වල් මේ බෙදා ගැනීමම වැරදි කියන එක. ඒ කියන්නේ සර් දැන් වර්ණය කියන එකට නිමිත්තක් එන්නෙම මට සාපේක්ෂ කරලා මේ බෙදා ගන්න හිඳමයි. අවර්ණ කියන එක දාගෙනමයි මේ වර්ණ කියන එක. හැබැයි අවර්ණ දෙකම ඒ නිමිති ගැනීමම මානසික බෙදා ගැනීමක් මිසක් දැන් භව්‍ය පැවැත්මක් කට ගලපණ්ඩක් බැයි නම් මේ හිත හිතා ඉන්න එකත් පදනම් රහිතයි කියලා තේරුණා. පදනම් රහිතයි කියලා ඇතුළාන්තෙන් ආවට නමුත් මම මේ පදනම් රහිත බව තුළ ඉන්නවා. පිරිසිදු අපිරිසිදු කියද්දී මේ බෙදා ගැනීමම පදනම් රහිතයි කියන ඒ බෙදා ගැනීමම මට සාපේක්ෂයි. මේ සකස් වීම මතමයි ගොඩනැගෙන්නේ. හැබැයි මේක හිස් නෙමෙයි. මෙහෙම එක ඉන්නවා සර්. ඒක මගේ එක එතන තමයි එකක්. මම දැනට ඉරවිල කොහොම හරි කරන එකක්. ඊට පස්සේ දෙවැනි එක සර් මම ඊයේ හිතද්දි මට මෙන්න මෙහෙම එකක් කවදාවත් ඒක මේිට කලින් සල්ලාන මිත්‍යාගෙන් ඇහුණට මට ඒක එච්චරම තේරිලා දෙන්නේ නැහැ. දැනුත් තේරිලා නැහැ තමයි. දැන් අවධානය අපි හිතනවා සිහිය යොමු කරනවා කියද්දි දැන් ඒක විමසන්දත් ලොකු සිහියක් ඕන එක තැන ඉඳගෙන එක එක තැන්වලට ධර්ම කරුණු වලට යනවා කියන්නේ ධර්මයට ගලපන්න යනවා. එහෙම නැතුව පේන වර්ණමය එක අල්ලගෙන විමසන්න යන්නත් සිහිය දුවන්නේ නැතුව තියාගන්න ඕනේ. මං ඉස්සර උත්සාහයක් කරේ ධර්ම කරුණු වලට ගලපන්නෙත් නැතුව පිටබාහිර දෙයට ගලපෙන්නෙත් නැතුව ඒ නිමිත්තට හිතගන්න සිහිය තියා ගන්න ලොකු වීරයක් ගන්න ඕනේ කියලා. හැබැයි ඒ සිහිය අවධානය යොමු කිරීම කියන එකට එන සිහිය නිසා ඒක ඕනේ. අවධානය තියාගන්න මුලින්ම කරන්න ඕනේ සිහිය යෙදෙන්න ඕනේ. ඒ යෙදීම තුල තව දුරටත් විමසන් යද්දී විමසීම තුල යම් සිහියක් යෙදෙනවා නම් බාහිර කෙනෙකුට කියන්න පුළුවන් ඒක විමසීම තුල යෙදෙන සිහිය කියලා. හැබැයි විමසීමේදී හිතද්දී හිතීම තමයි කරන්නේ. හැබැයි සිහිය යෙදෙනවා කියන එකට අවධානය නැහැ. නමුත් යෙදීම තුල එය සිදු වෙලා තියෙනවා. හැබැයි ඒකයි මම මෙච්චර කල් හිතාගෙන හිටියේ දුවන මනස අර නිමිත්තට ගන්නවා කියන එක ඒක අවධානය යොමු කරන්න මූලිකව ගන්න සිහිය. එතකොට එතනත් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ලොකු වෙනසක් තියෙනවා අර දෙවෙනි කියපු සිහිය නම් ගොඩක් එතනට මං ඇවිත් නැහැ.
නෑ ඒක තමයි අපි ඔක්කොම කරන්නේ ඕක.
අත්තමේ මං ඉන්නේ අර දුවන මනස මෙතෙන් මේ වර්ණවන් මෙතෙන්ට අරගෙන හිතන්න කරන උත්සාහය තමයි මං ඉන්නේ. හැබැයි ඒක එහා දෙයක්ත් තියෙනවායි කියලා මට දැන් තේරෙනවා. හැබැයි මං ඉන්නේ ඒක පල්ලෙහ මැත්තේ සර්.
හරි එහෙම එහෙම ඒ තමන් ගැනම දකින්න එක කරන එක හොඳයි. එතකොට ඒක අර අපේ සුතේ නිරවුල් වෙනවා. සුතේ නිරවුල් වෙනකොට අර යෙදීම ඔටෝමැටිකලි වෙනවා. දැන් අපි අනුගත වීම කියන එක මේ කියන්න පුළුවන් කමක් නෙමෙයි. ඒ වුණාට අපි අර අනුගත වෙනවා කියලා කරපු දේවල් අපිට ආයේ ආයේ සාකච්ඡා කර කර දැන් ඔය කිව්වා වගේ දැන් අර නිමිති එක එක ඒවා එනවා. ඉතින් අපි ඔය එකකට සිහිය තියාගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට හිත දුගන්නේ නැහැ. ඊළඟට ඔය නිමිත්ත හරිද වැරදිද බලනවා. අරවා මේවා මේක වෙන්න බෑ. මේක අවිද්‍යාවෙන් ඕක අනිත්‍යයි ඕක දුකයි ඕක අනාත්මයි ඔහොම ඔහොම බල බලා ඉඳලා තියෙනවා කරන්නේත් ඕක. දැන් ඒකෙදිත් දැන් මේ කතා කරනකොට මොකද්ද ඇහෙනවා. ඕකත් නෙමෙයි ඕකත් නෙමෙයි කියලා තේරෙන්නේත් නැහැ. එතකොට මේක වර්ණයත් ඇති බවද නැති බවද ඇත්තෙත් නැති බවද ඇත්තෙත් නැති බව අරවා මේවා ඉතින් කිය කියා එනවා. ඕක ලැබීමම වැරදි. ඔය ඔය සේරගෙම දැන් අර ඒ අර මුලින් කියපු නිමිත්තට සිහිය තියාගෙන ඉන්නවා වගේම නේද නිමිත්ත ගැන මොකක් හරි කතා කරන එක. නිමිත්ත මෙහෙමයි. නිමිත්ත අනිත්‍යයි. අනිත්‍යයි. ඔක මේ ඔක ඇති වෙන්නේ නැති වෙන එකක් ඇති වෙන්නත් බැ නැති වෙන්නත් බැ. ඕක උපද්දගත්තු එකක් නූපදිච්ච එකක්. මේක ගැන කතා කරන්නම බෑ. අරවා මේවා සීරම දැන් ආප හොඳට බලන්න. මේ නිමිත්ත ගැනද නිමිත්ත ලැබෙන ස්වභාවය ගැනද ලැබෙන ඒ කියන්නේ ඕක මම අර ගන්නේ කණ්ණාඩිය උපමාව හිතන්නක දැන් අපිට ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩියක් ගැන කතාවක් නැහැ. නිකම්ම බිත්තියක් විතරයි. අර ප්‍රතිබිම්බ ටිකක් වැටෙනකොට මේ කණ්ණාඩිය ස්වභාවයක් කියලා දැනගන්න තියෙන එකම සාධකේ ප්‍රතිබිම්බ ටික. අපිට කණ්ණාඩිය ගෝචරම නැහැ. මොනවා හරි ප්‍රතිබිම්බ ටිකක් කියලා දැනගත්තු දවසක කණ්ණාඩි ස්වභාවය. ඒතර කණ්ණාඩි ස්වභාවය මතු කර ගන්න තියෙන්නේ ප්‍රතිබිම්බ. ඔය නිමිති නිකන් හිතන්නේ මේ ප්‍රතිබිම්බ වගේ. එතකොට මේ ප්‍රතිබිම්බය ඇති වෙනව නැති වෙනව මේ ප්‍රතිබිම්බේ බොරුවක් මේ ප්‍රතිබිම්බේ උපදින්නම බෑ. ප්‍රතිබිම්බේ මොනවා හරි ප්‍රතිබිම්බ නිසා කණ්ණාඩි ස්වභාවය හිතා ගන්න පුළුවන් වුණාට ප්‍රතිබිම්බ ගැන කොච්චර කතා කළත් කොච්චර දැනගත්තත් කවදාවත් කණ්ණාඩි ස්වභාවය හම්බ වෙන්නේ නැහැ. ඒකට මේ කණ්ණාඩි ස්වභාවය තමයි අපිට දකින්න තියෙන එක. මොකද කණ්ණාඩි ස්වභාවය මත මේ ප්‍රතිබිම්බ නෑ ඔය සුඛීය බව කියන එක. සුඛීය බව අහු වෙන්නෙම නැහැ. අපිට අර ප්‍රතිබිම්බෙන්ම තමයි සුඛීය බව ගැන අපි කතා කරන්නේ. ඉතින් ඕකෙදි එන්නේ ප්‍රතිබිම්බ ඇති උනේම නැත්තම් කණ්ණාඩි ස්වභාවය නැහෙනේ කියන එක ඒ විමුක්තියේ යන්න පුළුවන් උපරිම තැන. හැබැයි ඒකත් අර තර්කයේ දැනුමේ මේ සිටීමේ ඉහළම අවස්ථාව. ප්‍රතිබිම්බ තියෙන හින්දානේ මම ප්‍රතිබිම්බ උපදින්නෙම නැහෙනේ ඕක මේ හටගන්නෙම නැති කතා කරන්නත් බැරි ස්වභාවයන්නේ කියලා ආයි ඒ ප්‍රතිබිම්බ පැත්තෙන්මනේ හැවලා තියෙන. අපි ප්‍රතිබිම්බ උදව් කරගෙන දකින්න ඕන කණ්ණාඩි ස්වභාවය. ඒ කණ්ණාඩි ස්වභාවය කණ්ණාඩි ස්වභාවයෙන් දැක්කොත් තමයි ප්‍රතිබිම්බ ගැන තේරුම් ගත්තම. ප්‍රතිබිම්බේ බොරුවක් ඕක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඕක ඇති වෙන්නම බෑ. ඔය අපි දර්ශනය කරන ඔක්කොම ඔය ප්‍රතිබිම්බෙට තමයි කෙරෙන්නේ. අන්තිමට සුඛීය බව කියලත් සුඛීය බවට හම්බ වෙන නිමිත්තක් ගැන කතා කරන එක තමයි වෙන්නේ. ඒක තමයි මේ සාකච්ඡාවේදී වෙන්නේ. කීය බව කියන්නේ මොන වගේ දෙයක්ද? කීයත්තේ. දැන් ඒක සුතේ නිරවුල් කරගන්න උදව්වක් වෙයි. හැබැයි අනුගත වීමේදී මේ කරපු කතා එකක්වත් තෙන්ට එන්න බෑ. අනේ ඒ තත්ත්. එතකොට අර සිහිය පිහිටන්නේ නිමිති වලට නෙවෙයි. නිමිති නැති බවටත් නෙවෙයි. නිමිති ලැබෙන්න බෑ කියන එකටත් නෙවෙයි. නිමිති යෙදෙන ඒ ලැබෙන ආකාරයේ යන සකීය බව. දැන් පුටුව කියන එක සකීය බවට තියෙන එකක් නේ, මට ලැබුණ එකක් නේ පුටුව. ඒ පුටුව පැත්තෙන් කොච්චර හෙව්වත් ඒ මට ලැබෙනකොට පුටුවද, දොරද, බෝතලේද, ෆෝන් එකද, කම්පියුටරේද, ශරීරේද, මොකක්වත් ඒවා ප්‍රතිබිම්බ ගොඩනේ. ලැබෙන විදිහ යෙදෙන විදිහ කියන්න ලේසි උටාට, තේරුම් ගන්නත් ලේසි නෑ, බලන්නත් ලේසි නෑ, බලන්නත් බෑ. අන්නාරිය දිහා බලන්න බෑනේ, ප්‍රතිබිම්බනේ පේන්නේ, බලන්න බෑ. එතකොට අපි හිතනකොට දැන් කණ්ණාඩිය කියලා ඔන්න ඒක දැන් මේ වෙලාවේ හිතනකොට ඒක තර්කයට අහුවෙන්නේ, කල්පනාව. එතකොට මෙතනින් අදහස ගන්න ඕන දැන් ඔන්න පිහිටන්න තියෙන්නේ කණ්ණාඩි ස්වභාවෙට. කණ්ණාඩි ස්වභාවය අර නිමිත්තක් වගේ අහුවෙන්නෙත් නැහැ. කණ්ණාඩි ස්වභාවය බලන්න හදනකොට ප්‍රතිබිම්බයක් පේනවා. හරි. දැන් මම දිහා බලන්න හදනකොට මම කරන වැඩක් තමයි පේන්නේ. මම කරන ක්‍රියාව දැන් ඇහෙනවා කියන එක මම කරන ක්‍රියාවක් නේද? ඒක ආයි නිමිත්ත. එතකොට ඇසීම බොරුවක් කියන්නේ නිමිත්ත බොරුවක් කියනවා. හරි. එතකොට දැන් තේරෙනවා ඉතින් ඇසීම කියන්නේ පෙනීම නෙමෙයිනේ. ඔය නිමිති සංසන්දනය කරනවා. ඒ මට හම්බ වුණ දේවල් වෙලා ඒ ටිකත් ආයි. දිට්ඨ සුතමත විඤ්ඤාත කියන්නේ මට හම්බ වුණ දේවල් වෙලා. හරි. එතන ඒතික එහෙමම වෙන්නේ ඉතින් ප්‍රතිබිම්බ ගොඩන්නේ ඉතින් එතකොට ඒතික ප්‍රතිබිම්බ කියලා ඒතික අයින් කරන එක නෙමෙයි ඒවා හම්බ වෙන සකීයත්වේ ඒවා කතා කරන්න පුළුවන් උනේ මේ සකීයත්වේට අර්ථයක් ආවේවට සකීයත්වේට එහෙනම් කියලා පුටුව කියලා අර්ථෙ ලැබෙන බව එතන සකීයත්වේ. එතකොට මේ පුටුව කියන නිමිත්තවත් එහෙම නැත්නම් ඔකේ සියුම් මොකද්ද පේනවා කියන ඒ නිමිත්තවත් දැන් අපිට පේනවා දකින්නවා කියන එකත් නිමිති. ඒවත් ප්‍රතිබිම්බ. කණ්ණාඩි ස්වභාවය අහුවෙන්නේ නැහැ. ඔක සියුම් වෙදී යනවා විතරයි. පුටුව කියන එක පෙනීමට සියුම් වුණා. වර්ණයකට සියුම් වුණා. ඔයක වර්ණය ඇත්තද නැත්තද කියන්නේ ආයේ නිමිත්තක්. වර්ණය ගැන කතා කරන්න බෑ කියන්නේ ඒ වර්ණ නිමිත්ත පැත්තනේ. ඒක ලැබෙන පැත්ත කියන එක. එනවද අදහසක්? ඒත් මේක සුතේටයි අදහස එන්නේ. එතකොට ඕක කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි.
ඔව්. සර් කියද්දී අපිට හිතෙනවා මේ හරි දැන් තේරුණා කියලා. හැබැයි මේ අහගෙන ඉන්න එක නෙමෙයි ප්‍රායෝගිකව මෙතන හිතන්න ගියාම ඒක කියන තරම් ලේසි නැහැ හිද ඒ කියන්නේ මේ ඒ කියන්නේ නිගමනයකින් දාන එක නෙමෙයි මං කියන්නේ සර් එතකොට වෙන්නේ හැම තිස්සෙම මේ ඒ කියන්නේ අර මට සාපේක්ෂව තමයි සියලු දේ ලැබෙන බව ඇත්ත හැබැයි ඔය සියුම් තැන තමයි ඉන්නේ විමස හැබැයි මේ
විමසීන සියල්ලම මම ධර්ම සාකච්ඡාවක ඉන්නේ මට ආරංචි වුණා මේ ගෲප් එකට කවුරු හරි මැසේජ් එකක් දාලා කියලා නේ. ඔව්.
සර් මොනවා හරි කියනවා.
ඔව් ඇහෙනවද? හලෝ.
සර් අපිට නෙමෙයි කතා කරන්නේ.
ඔයගලන්ට ඇහෙනවා නේ.
සර් අපිට ඇහෙනවා.
දැන් ඇහෙනවද?
තාමත් සර් කියන එක ඇහෙනවා
මට විනාඩියක්ද?
එහෙමයි සර්.
හොඳට ඇහෙනවනේ. ඔව් මට මේ කෝල් එකක් ආවා ඒකයි උනේ. මේ දැන් අර මං කියපු එක පැහැදිලි ඇති නේද? ඒ අපිට අර හැම තිස්සෙම මිස් වෙන්නේ සොකීය බව කියන එක. සකීයත්වයට ලැබෙන දෙයක්මයි අපිට අර ඒ කියන්නේ හිතන්න පුළුවන් ගෝචර කරන්න පුළුවන් කියන්නේ සකීයත්වයට ලැබෙන මට ලැබෙන දෙයක්. ඒ කියන්නේ ඇහෙනවා කියන එකත් නිමිත්තක් වෙනවා අන්තිමට. කාටද යන්නේ මට? එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට කෝඩිය වෙනස් වෙනකොට ඒකෙන්ම ඉතර වෙනවා කියන්නේ අර ඒක නිමිත්තක් වෙන්නේ, ඒක නිමිත්තක් වෙන්නේ නැහැ කියන එකත් ආයේ වචනෙට අහු වෙනවා. දැන් ඇසීම නිමිත්තක් වෙන්නේ නැහැ කිව්වන් ආපහු ලෝකෙට ආයිති. ඇසීමේ යෙදෙන මම යෙදෙන එක. අර කණ්ණාඩි ස්වභාවය දකිනකොට ප්‍රතිබිම්බ ගැන කතාවක් තියනවාද? ඒ අපිට වැදගත් නැහැනේ. ඇහුණාද, දැනුණාද, පෙනුණාද, ඒවා ප්‍රතිබිම්බනේ. කණ්ණාඩි ස්වභාවය ඒකේ තියෙන එක එක ප්‍රතිබිම්බ වගේ. ඇහෙනවා, පෙනෙනවා, දකිනවා, දැනගන්නවා, ඈ හිතනවා. ඒවා සේරම අර ප්‍රතිබිම්බ කොට. කණ්ණාඩි ස්වභාවය දැන් මම ඒ උපමාවේ අදහස දාන්න හදනේ සොකීය බව කියන. හරි. හැබැයි කණ්ණාඩි ස්වභාවය දිහා බලන්න කිසිම විදිහකට බෑ. ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවට ගෝචර වීම හිතා ගන්නවත් බැරි දෙයක්. අපි කොච්චර හිතන්න විස්තර කරන්න වැදුවත් බෑ. හැබැයි විස්තර කරන්න ඕන, හොයන්න ඕන, විමසන්න ඕන. නැත්නම් හම්බ වෙන්නේ නැහැ නේ. ඔහොම දෙයක් තියනවද කියලාවත් දන්නේ නැහැ. බැයි ඒ දකින දේ රසලෝමෙන් අසලෝමෙට වදිනවටත් වඩා විදිනවටත් වඩා සියුම් දුෂ්කර දුරනුබෝධ අවබෝධ කරන්න බැරි එහෙම ධර්මතාවය. ඒකයි මේක බුදු කෙනෙකුට විතරයි ඕක පෙන්වන්න පුළුවන්. ඒ කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ ඉතින් ඒක එහෙම තමයි. තේරුණොත් ඒක බුදුදහම නෙමෙයි. වැටුණොත් බුදුදහම නෙමෙයි. හැබැයි එකෙන් කියන්නේ හොයන්න එක නවත්තන්න නෙමෙයි. ඕක හම්බ වෙන්නේ නැහැ නේ. හොයලා වැඩක් නැහැ නේ කියලා අර කම්මැලියා එහෙම පණිනවා. ඇත්ත ඕක බොරුවක් නේ. අවිද්‍යාව වෙන්නේ කියලා මොකක් හරි අදහසක් දාගෙන ආයේ ආයි නිමිත්ත. හරි. ඒ නිමිත්තේ යෙදෙන එකේ සකීය බව කියන එක අර කණ්ණාඩි ස්වභාවය මතයි නිමිති ගැන කතා කරන්න ඕන. නිමිති නැති වුණාට සකීය බව නැති වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ කණ්ණාඩිය ප්‍රතිබිම්බ හැදි තිබිලා කරුවල වුණා කියලා කණ්ණාඩි ස්වභාවය නැති වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බ හැදෙන එක නවති. ඒක විමුක්තිය. අර නිින්ද ගියා වගේ. ප්‍රතිබිම්බ හැදුන්නේ නැහැ කියන්නේ කණ්ණාඩි ස්වභාවය නැති වුණා නෙමෙයි. කණ්ණාඩි ස්වභාවය කණ්ණාඩි ස්වභාවයෙන් දැක්ක දවසට තමයි සක්කාය පිරිසිඳ දකින්න තියෙනවා. ඒ පිරිසිඳ දැකීම. ඒ පිරිසිඳ දකිනවා කියනකොට ඔක දකින්න පුළුවන් එකකුත් නෙමෙයි. ආයතන හයටම අහු වෙන එකකුත් නෙමෙයි. නිකන් අදහසක් එන්නේ ඇතිනේ. ඉතින් මේ හොයන එක නවත්තන්නත් බෑ. හම්බ වෙන්නේ නැහැ. ඒ සත්‍ය හොයන මනසට දහම ඇහෙනකොට ප්‍රඥාව අවදි වෙනවා. සත්‍ය හොයන මනසට දහම ඇහෙනකොට ප්‍රඥාව අවදි වෙනවා. ඉතින් අපි ප්‍රඥාවේක විස්තර කරන්නනේ අපිට ඕන කොහොම හරි. ඔය ප්‍රඥාව මොන වගේද? ඕක මොන වගේද? ඒක කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්න ටික අහන්නත් ඕන. මං කරන එක හරිද? මෙහෙම කරාම හරිද? මෙහෙමද? ඒවා ඒ සාකච්ඡා වෙන්නත් ඕන. කල්යාණ මිත්‍රෝ එක්ක කතා කරන්නත් ඕන. ඒ වුණාට දහම අර වගේ අර උපමාවෙන් පොඩි හැඟීමක් දෙන්න විතරයි පුළුවන්. හරි. ඒකට ඔන්න ඕකත් එක්ක මේ දහම ඇහෙනකොට නිකන් මේ මොකද්ද අමුතු විදිහක්. අපි හොයන හිතන විදිහ නෙවෙයි. ගේ පැත්තක් පේන්න ගන්නවා. හරි, තෙරුවන් සරණයි. අපි තව ටිකකින් අවසන් කරමු. මේ ධම්මිකා මහත්මිය ප්‍රශ්නයක් තියනවාද?
තෙරුවන් සරණයි මහත්මයා. මේ තෙරුවන් සරණයි සියලු දෙනාට. මම මුලින් ඉඳන්ම නම් හිතියේ නෑ මහත්මයා. නමුත් මේ පසුව කතා කරන දේවල් අහගෙන හිටියා මහත්මයා. මේ විදිහට අදහසක් ආවා. දැන් මහත්මයා දැන් හොයන්න මේ කියනකොට දැන් ඔතනදී මට හිතුනේ මෙහෙම දෙයක්. දැන් අපිට සිහිය නුවණ පවත්වනකොට හරි අපිට සිහිය නුවණ පැවැත්ීමෙන් අපිට සිදුවෙන සිදුවීමක් හරි මතක් වීමක් හරි මොකක් හරි වෙනකොට ඒ ගැන එකපාරට ඒකට යොමු, ඒ කියන්නේ එහෙම එකක් කියලා යොමු වෙච්ච ගමන් අපි දැනට අහලා දරාගෙන ඉන්න සූත්‍රයක් ඒකට අනුසාර අනුලෝම, ඒ කියන්නේ ඒකට සාපේක්ෂ සූත්‍රයක් මතක් වුණාම ඒ සූත්‍රයට ගිහිල්ලා ඒ කරුණ කොහොමද ඒ කියන එක ටිකක් විමසීමක් තමයි වෙන්න ඕනේ කියන අදහසක් තමයි මට ආවේ. මොකද දැන් අපිට ලෝකේ දැන් ඔය දකින ඒවා ඔය දේවල් ගැන හිතනවාම දැන් එතනදී වචනයක් මොකක් හරි පදයක් කියන්නේ එතන යමක් ලැබිලානේ අර අභිනන්දති අභිවදති අජෝසාය පිටදී වචනයත් එක්කම අපිට ඒක ළඟගෙන. එතකොට ඒක සොයන්න යනකොට මට හිතෙනවා එතන සමුදය සොයීමක් කරන්නේ දුක නෙවෙයි කියන එක. එතකොට දුක සොයන්න නම් මුද්‍රණයක් පරියායක් ඕනේ කියලා හිතුනස.
අපේ දෙයක් කියදෙනකොට සූත්‍රයක් මතක් වෙලා හරි මොකක් හරි කියපු දෙයක් ධර්ම සාකච්ඡාවක් හරි සායනහසේ නමකින් අහගත් එකක් හරි මතක් වෙනවා. ඒ මතක් වීම අනුව මේ විමසන්න පුළුවන්. ඒක කරන්න. හරි? පළවෙනි දේ ඒක කරන්න. හැබැයි ඒ මතක් වීම හරි යෙදීම හරි මේ අනුගත වීම නම් නෙවෙයි. ඒ වුණාට ඒක කරන්න ඕන. හරි. මොකද මේක මේ කියනකොටම එහෙනම් ඒකත් කරන්න නැතුව අතාරිනා නෑ ඒක කරන්න. හැබැයි ඒ වෙන මොකක් හරි දහම් ගැන දන්න දෙයක් ඔතෙන්ට අහපු දෙයක් සූත්‍රයක තියෙන දෙයක් බුද්ධ වචනයක් ඔතෙන්ට එනවා කියන්නේ අනුගත වෙනව නෙවෙයි. ඒකත් මතක තියාගන්න. ඔන්න ඔය ප්‍රශ්නේ
මතක අනුගත වීමකට නෙවෙයි මහත්මයා මං කිව්වේ. එතකොට එතනට ඒ පැත්තට හුරුවක් ලැබෙනවා කියන එක අදහස.
හුරුව ලැබුණට ලැබෙන්නේ අපි අර අහපු එකට අපිට ආපු අර්ථයක් තියෙනවානේ. ඒක මේක එක්ක ගැළපීමක් අපි නොදැන සිද්ධ වෙන්නේ. දැන් ඇහෙනවා කියන්නකො. ඇහෙන එක අනිත්‍යයි කියලා කොහේ හරි සඳහන් වෙනවන්නේ අහලා තියෙනවානේ. දැන් අර අනිත්‍ය මේ ඇහෙන සිද්ධියට අපි දානවනේ. මේ සිද්ධියේ තියෙන අනිත්‍ය මොකද්ද කියලා බලනවානේ. එතකොට අර අර කරුණ අරගෙන මෙතෙන්ට දැම්මා. හරි.
මම සමාවෙන් බාධා කළාට දැන් මහත්මයා මට මම ඇත්තටම මේ ඇහෙනවා කියන එක අනිත්‍යයි කියන මට්ටමකින් නෙවෙයි. ඒ කියන්නේ දැන් මම හිතන්න ගිය විදිහට එහෙම නෙවෙයි. දැන් එතකොට දැන් ඇසෙනවා, දකිනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන එක අර විත්ත සතමුත විඤ්ඤාත කියන ස්වභාවයක් මාළුක පුත්‍ර සූත්‍රයේ විදේශනා කරලා තියෙනවානේ. එතකොට ඒ සූත්‍රයට අනුව අපිට හික්මීමක් එනවා. එතකොට ඒ සූත්‍රය මොකද්ද කියන්නේ අර ඒ කියන්නේ පාඩම් කරලා ඒකේ දන්නවනේ මොකද්ද සද්දන් සුත්තා සති මුට්ටයි. එතකොට එන්නේ ඒ අර්ථයෙන් ඒ දේශනාවේ තියෙන කාරණාවක් හිතන්නේ උමු වෙනවා කියන එක තමයි මම මේ කතා කරන්නේ. අනිත්‍යයි කියලා කෙලින්ම නවතින්න නෙවෙයි.
හරි, ඒ කරුණක් ගන්නකො. දැන් සුත්තය කියන එක අපි හිතමු මාළුන් කියපුත්ත ඕක දැන් ඇහෙනවද නේද? මේ වෙලාවේ ලැබෙනවද? හරි, ඉතින් ඕවා එක්ක අපිට හිතන්න පුළුවන්. එතකොට ඒ දැන් ලැබෙන්නත් දෑනේ. එතකොට මේක බොරුවක් නේ. මේ මේ ඇයි උනාට ඇහෙනවානේ. ඉතින් ඒක බොරුවක් නේ, වෙන්න බෑනේ. අර මාළුන් කෙපුත්ත සූත්‍රය කියනවානේ ඔක ලැබෙන්න බෑ කියලා. එතකොට ඒ කරුණත් එක්කනේ අපි හිතන්නේ. ඒක ඕනම
මාත්මේ සමාවෙන් දැන් එතනදී අපිට මේ විග්‍රහයක් දීලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේ එතනදී දැන් අපේ පැත්ත සියලු කාරණා වැරදි කියන අර්ථයකට එතනින් සිහිපත් කිරීමකට යොමු වෙන්න කියන එකක් තමයි මම අදහස් කරන්නේ. මම දන්නේ නැහැ තමයි තේරෙන්නේ විදිහට මම කතා කළේ මාත්මේ.
ඔව්, දැන් අපේ කරුණ වැරදි කියන්නේ මොකක්ද? අපේ කරුණ
අපේ කරුණ වැරදි කියලා කියන්නේ දැන් එතනට ගියොත් දැන් අපි ගන්නෙ සද්දන් සුත්තා සති මුත්තා පිය නිමිත්තන් මනසිකරෝතෝකෝ සාරත් චිත්තෝ වේදේති කියන්නේ මම ඇලුණු සිතින් මම විඳිනවා කියන කාරණාව. එතකොට ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර කැටිට කියන ওই කාරණාව ওই පැත්තේ සියලු කාරණා වැරදි කියලා. එතකොට අපිට යොමු වෙන්න තියෙන්නේ එහෙනම් මොකද්ද මේ කියන්නේ? නැත්නම් සත්‍ය කුමක්ද කියන තැනින් විතරයි සෙවීමකට යොමු වෙන්න ඕනේ කියන කාරණාවක් තමයි මේ දරන්නේ. එතකොට මේ සූත්‍රයම ඒ විදියට පරිහරණය නිතර නිතර වෙන්න ඕනේ කියන අදහසක් තමයි මට තියෙන්නේ මාත්මයා. තේරුම් ගන්න.
ඒ පරිහරණය වීම ඉතාම හොඳයි. ඒ පරිහරණය වීම අවශ්‍ය අපේ සුතේ නිරවුල් වෙන්න. ඒක කරන්න ඕන අනිවාර්යයෙන්. හැබැයි ඒ පරිහරණය වීම කියන්නේ අනුගත වීම වෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. ඒකට බය වෙන්න එපා.
නෑ, එතනදී අනුගත වීම වෙන්නේ නැහැ කියන්නේ ඒක ඇත්ත. ඒක සිදුවෙන්නේ නැහැ. ඒක සිදුවෙන්නේ නම් මට කිසිම මගේ පැත්තෙන් කිසිම ගැළපීමක් එන්න බැරුව. ඒ කියන්නේ ඒ ස්වභාවයටම අනුගත වෙන්න ඕනේ කියන කාරණාව. ඒක ලේසියෙන් පාසෙන් සිදුවෙන එකක් නෙවෙයි. ඒකට ලොකු සිහියක් නුවණක් ඕනේ. ඉතින් එතනට හුරුවක් තියෙන්න ඕනේ. කියන එක තමයි මට හිතෙන්නේ මාත්.
හොඳයි. ඒ හිතන එක නැවත නැවත ස්වාමීන් වහන්සේක සාකච්ඡා කරන්න. ඉතින් මෙතන අර මූලික අහපු කරුණට කියන්න තියෙන්නේ මොකක් හරි ධර්ම කරුණක් මතක් වෙනවා නම් ඒක මේ අනුගත වීම වෙන්නේ නැහැ. හැබැයි මේ මතක් වීම ඒක මේ ඒවා විමසන එක අනිවාර්යෙන් වෙන්න ඕන. ඒක අපි දැන් කරන්නෙත් ඒකනේ. කටි අරගෙන ඒ බුද්ධ දේශනාවක් අරගෙන ඒක විමසනවා. ඒ විමසීම අනිවාර්යෙන් වෙන්න ඕන. හැබැයි එක්කම අපි දැනගන්න ඕන අර යෙදීම හැම යෙදීමක් එක්කම අනුගත වීම කියන එක. ඒකෙදි ඔය කිසිම කරුණක් සිහියට එනවා නම් ඒක අනුගත වීම නෙවෙයි. ඒක ස්වාමීන් වහන්සේගෙන් උත් විමසන්න මම ඒ කියපු එක. ඒ මොකක් හරි අපි අහුණ කරුණකට අනුව විමසනවා කියන එක ඇසෙන දෙයට අනුව විමසනවා කිව්වට දැන් මේ ඇසීම හරි දැනීම හරි දෙක දුකම මොකක් හරි වෙලාවකට අර මාළුන් චතුත්ථ සූත්‍රේ මෙන්න මේක කියලා ඒක ඒ කියපු කරුණක් සූත්‍රේ නම නෙවෙයි මං කියන්නේ. මොනවාද මොන සිතින් නොඇලුන සිතින් අහනවාද මොකද්ද ඔන්නෝක හරි ඔළුවට එනවනම් ඒක අනුගත වීම නෙවෙයි. ඒක මම ඕනම දහම් කරුණකට කියන එක මම මේ අහලා තියෙන දැනගෙන තියෙන සූත්‍රයක තියෙන මොකක් හරි කරුණක් ඔළුවට එනවනම් ඒක දැන් වැරදි කියලා ඒක නවත්තන්න යන්න එපා. ඒ විමසීම කරන්න ඕන. තව ටිකක් ඒ විමසීම ඉස්සරහට යන්න ඒකම ඉන්න විමසන්න ඕන එකක්මයි මේ ආපහු කියන්නේ. මේක ඒ සාඥාන්ත එක්ක තව සාකච්ඡා කරන්න ඒක හොඳ වෙයි. තෙරුවන් සරණයි.
එහෙමයි මහත්මයා. එහෙමයි. තෙරුවන් සරණයි.
සර් සමාවෙන්ද මට ඒක කියද්දි පොඩි කරුණක් මතක් වුණා සර්. මේ දැන් ධර්ම කරුණු මතක් වීම කියන එක හිතීමට බාධාවක් කියලා තමයි මට හිතෙන්නේ. මම එහෙම කියන්නේ සර් ධර්ම කරුණු ධර්ම දේශනයක් අහලා ධර්ම කරුණු වෙනම හිත ධර්ම කරුණු වෙනම හිතන එක වෙනම හිතිල්ලක් ප්‍රායෝගිකව යෙදෙන ප්‍රායෝගිකව පේනව ඇහෙනව වර්ණය මොනාහරි එකක් එක්ක හිතනවා කියන එක සම්පූර්ණම වෙනස් දෙයක්. මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ධර්මය අපි අහලා ධර්මයට විමසීම වෙනම තියෙනවා. ඒක අපි දන්නවා. එතකොට මේ ධර්මය ධර්මය ගැන මේ බුදුහාමුදුරුවෝ කියපු කරුණක් එහෙම කියලා. හැබැයි ප්‍රායෝගිකව හිතනවා කියන එකේදී මට මේක දැන් මම මේක කලින් කරපු වැරැද්දක් හින්දා මට ඒක වැරැද්දක් විදිහට පේන්නේ. මගෙන් ඒක දැන් නොවීමට මම වග බලා ගන්නවා. මගේ වැරැද්ද තමයි මුලින් මම ප්‍රායෝගිකත්වයට හිත කියලා පෙනීම හොයන්න ගියාම හිත කැමති නෑ හිතන්න. අපි මේක ගෙම්බ බයිනා වගේ පැනිල්ලක් නේ තියෙන්නේ හිත එක තැනකට අරන් බිම. يعني ලොකු යුද්ධයක් නේ සර් මේ. විමස හිත ඒකාග්‍ර කරගෙන ඒ කරුණ විමසනවා කියන්නේ ලොකු යුද්ධයක්. ඒතකොට හිත කැමති නෑ එක තැන විමසන්න. හිත සංකාල ධර්ම කරුණකට නෑ මේක මහා රුක්ක පුත්තු සූත්‍රයේ මෙහෙම කියලා තිබ්බනේ කියලා අරකින් මාර්ය පැන්නා වගේ සර් මට හිතෙන්නේ. මට හිතෙන දේ සමාවෙන්න සර් මගේ වචන එක්කද ගැරපෙන්නේ නැති වෙන්න පුළුවන් සමාවෙන්නත් සමාවෙන්න. හිත එතනින් නිදිලා ධර්ම කරුණකට යනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ ධර්ම කරුණකට හිත ධර්මයට ගලපගෙන හරි මේ දැන් මම පැයක් විමසුවා කියලා මම සතුට වෙලා ලකුණ දාගත්තා. හැබැයි විමසලා නෙමෙයි මන් තියෙන්නේ ධර්මයට හිත විසිරිලා. ධර්මයට හිත විසිරිලා මම කැයක් කරලා තියෙන්නේ. මං පටන් ගත්ත විනාඩි 10 විතරයි විමසලා තියෙන්නේ. ඊටපස්සේ හිත කැමැති නෑ එකතන ෆෝකස් يعني එකතන අතෙන්ට දානවා මාරය පැන්නවා කියලා. මං මට දැන් මං දැන් වටහාගෙන තියෙන්නේ මං මෙච්චර කල් කරේ ඒ වැරද්ද. මට ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ වාක්‍ය ඇහුණා සර්. ඒ ඇහුණ වාක්‍යෙන් තමයි මම මගේ පැත්තට දැම්මේ. මේ ධර්මය අහලා ධර්මය විමසන කියන එක කිසිම සම්බන්ධයක් නැහැ තමන්ගේ යෙදෙන යෙදීමක ප්‍රායෝගිකත්වයට විමසන්න කියලා. එතකොට මට ගොඩක් ෂොක් එකක් ආවා. ඒ වුණාට මං හැමදේම විමසන්න ප්‍රායෝගිකත්වයෙන් පේන දේ අල්ලගෙන මං ගිහින් නවතිලා සිත දිගන්නේ අතනනේ කියලා. එතකොට මට මේක වැරද්දක් විදිහට දකිනවා. සමාවෙන්න ධම්මිකා මිස්ටර් යමරාස් කියන්න ඇති ධම්මිකා මිස්ටර් මං කියපු එක ඉවසන්න පිළිගන්නත් එපා. තෙරුවන් සරණයි.
ඔය වගේ තමයි මම මත කරන්න උත්සාහ කරන්නේ. හොඳයි. ඔව්
මහත්මයා මට යමක් කියන්න අවසරද?
ඔව්.
එතනදී මම කියන්නේ තුන මේ මහත්මියට මම විමසනවා කියන අර්ථයෙන් ගත්තේ ඒ කාරණාව ඔස්සේ දිගින් දිගටම විමසීමක් නෙවෙයි. මම උත්සාහයක් ගත යුතුයි සත්‍ය කුමද්ද කියන තැනට විතරක් යොමු වෙලා අඩුගානේ සත්‍ය කුමද්ද කියන වචන දෙකවත් මගේ හිතට එන්නේ නැති වෙන විදිහට මම මානසිකාරයක් පවත්වන්න ඕනේ. ඒක අමාරුයි. ඒ කියන්නේ මට කිසිම අර්ථකථනයක් කොහෙන්වත් එන්න බෑ කියන අර්ථයකින් තමයි මම කියන්නේ. ඒක හරි අමාරු කාරණාවක් මට තියෙන්න ඕනේ. එහෙනම් සත්‍ය කුමද්ද ඒ වචන තුනක්වත් එන්න නැති වෙන විදිහට විමසීමක් තියෙන්න ඕනේ.
හොඳයි. ඔය දෙකේම හරිද වැරදිද, මෙහෙම කළොත් හරිද මෙහෙම කළොත් වැරදිද කියලා අදහසක් එනවා නම් අන්න ඒ අදහස එන ස්වකීයත්වයේ දකින්න. මේ විදිහට කළොත් හරිද මේ විදිහට කළොත් වැරදිද කියලා අදහසක් එනවා නම් එතනත් ඒකත් මේ හොඳ මානසිකාරයක් වෙනවා. ඒක ලැබුණේ ඔව් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණස උතන කතා කරන්නේ දැන් ඇත්තටම දැන් ඔය දෙන්නම ඔය මහත්මයා දෙන්නම කතා කරලා දැන් ඇත්තටම දැන් අපි දැන් අපි කියමු ගානක් හදන හැටි ඉගෙන ගත්ත කියලා අපි තියරි එකක් වගේ දෙයක් නේ දැන් ක්‍රමයක් නේ ඉගෙන ගන්න. ඒකට ක්‍රමයේ ඉගෙන ගත්ත පස්සේ මේ අපි ගාන හදන්න ඕනේ අනුකරණය ගානක් ආමුදුරු ගන්නව නැහැ වෙලෙම. ඉතින් ඒ වගේ ගානක් හදන හැටි ඉගෙන ගත්තා පස්සේ ගාන හදන්න ඕනේ. හදාගෙන යනවා ඒ වෙලාවෙ ඉතින් අර මේ කියලා දීපු විදිහටනේ කරපු විදිහටනේ හදන්නේ. එතකොට දැන් හදාගෙන යනකොට අර ධර්ම කරුණු මොකද අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් හදන්න අපි ධර්ම තේරුම් ගන්න ඉන්න ඕනේ. අපිට දැන් ඔය කියන්නේ මොකද්ද කියන්නේ මම
ඔව් එසන සංකේ ඒ දෙන්නම කියන්නේ තීරියක ගැන නෙමෙයි ගාන හදන හැටි ගැන තමයි ඔය කතා කරන්නේ.
ඔව්
හරි
මම මට කියන්න ඕනලා තිබේ කතා කරන්න. අපි කොච්චර කිව්වත් ගාන හදන හැටි දන්නේ නැහැ නේ. හැංගීම දැන් බුදුහාමුදුරුවෝ හැංගීම අපි දන්නේ නැහැ. ඒකින්ද අපි කොහොමත් කොච්චර ප්‍රේකට යොනි සුමන් කර උත්පාදනය කරගන්න ගාන හදන්නේ අපි දන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේ වචන වලින් කියලා තියෙන හැංගීම. ඒ ප්‍රශ්න තමයි තියෙන්නේ.
අපි මේ හැමෝම කතා කරන්නේ ඇත්තටම අපිට තේරෙන මට්ටමෙන් මේකට අනුගත වෙන එක. ඒ කියන්නේ තියරි එක නෙමෙයි මේක ප්‍රායෝගිකව කරන හැටිනේ.
ඔව්.
එතකොට දැන් කල්යාණ මිත්‍රයා වුණා වෙන්නේ ඔන්න ඔය මනසට.
ඔව්.
නත් මෙන්න මෙහෙම මේ මේකක් තියනවනේ කියන එක ඒ Tamanට පේන්නේ නැති හින්දා පෙන්නලා
දෙන්නේ.
අන්නේ එක අහන්න ඒකට තමයි මේ සාකච්ඡා කරන්න අහන්න ආයේ විමසන්න ඒවයි ඔක යන්නේ. ඒ හින්දා මේ කීප එක හරිද වැරදිද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ.
ඔව් ඒක තමයි.
දැන් එහාට ගිය දෙයක්.
ඔව්
ඒ හින්දා ඒකයි මම කියන්නේ. ඔක ආයේ තව අහන්න තව විමසන්න.
අපි එක සැරයක් හරි හැංගුනොත් යෝනසේ මානසිකාරී උපාදනය වෙනවා. ඒක හැංගෙන්න තින්දා ඉතින් කරපු දෙයක් නැහැ. අපි try කරන්න ඕනේ අපි දෙයක් දාගන්නතු.
නැයි ඉතින් මේක හරි වුණත් වැරදි වුණත් ඒක අපිට කරන්න වෙනවනේ. ඒකයි මං කිව්වේ ඒක කරගෙන යන්න.
ඒක
යන්න කරගෙන යන්න. ඒක ඒ සත්‍ය විමසන මනසට කොයි වෙලාවේ හරි ප්‍රඥාව උපදින වෙලාවක් එයි. නැත්නම් ඉතින් අපි ඒක හරිද වැරදිද කියලා ඒ තර්ක ගලාට කමන්නේ. ඒකත් උදව් වෙනවා. මොකද ආයේ ආයෝක ගැන හිතනවනේ දැන් කතා කරපු එක ගැන. ඒ සිතේම ආයෙත් ගව් වෙනවා. එහෙනම් ඒක ප්‍රශ්න කරන්න. කරන එකත් කරගෙන යන්න. ඒ විදිහට අපි තව වහගෙන යමු නේද? හොඳයි.
ඔව්.
දැනට මම අවසන් කරන්න හිතුවේ ඉතින් මේ මට වැදගත් වෙන්නේ ඔය ප්‍රශ්නේ අහපු එකේ ප්‍රශ්නේ තියෙන්නේ මොනවද කියන එක නෙමෙයි. ප්‍රශ්න කිරීම හරි වැදගත්. මොකද ඒකේ තමන්ගේ විමසීම තියෙනවා. ඒක තමයි වැදගත්කම. ඒකට ඒ මහත්මයන් දෙපළම කියපු දේ හරිද වැරදිද කියන එකට වඩා ඒගොල්ලන්ගේ විමසන ගතිය තමයි ප්‍රඥාව වැඩෙන්න උදව් වෙනවා. එතෙන්ට සතුටු වෙනවා. ඒකට ඒක දිගටම තව කරගෙන යන්න අපි උත්සාහ කරමු, ආයෙත් සාකච්ඡා කරමු, හොයමු. ඒක උදව් වෙනවා. ඒකට අර කියපු කරුණ, ඒ මං කියපු කරුණ ගැනත් නිකන් ආයේ පස්සේ හිමීට හිතලා බලන්න. මේක අහලා. ඒවා තව සායන්හන්සලා එක්කත් සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් මේ හොඳයි, තෙරුවන් සරණයි. එහෙමනම් මේ අද අපි මං හිතනවා හොඳ සාකච්ඡාවක් කෙරුණා. ඒකේ පළවෙනි දේ අපිට මේ සාකච්ඡාව කරන්න අවස්ථාව ලැබලා දෙන්න නිහඬව උදව් උපකාරී වුණ මේ නාලිකාව පවත්වන්න උදව් උපකාරී කරන අයට මහා පුණ්‍ය කර්මයක් සිදු වෙනවා, ලොකු ධර්ම දානයක් දුන්නා. ඒ වගේම අපි හැමෝම විශාල කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මේ කතා කළේ දහම ගැනමයි, දහමට අනුගත වීම ගැනමයි. ඒක ප්‍රඥාව වැඩෙන්න උදව් වෙන ඒ දෙයක්. කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් විශේෂයෙන් තම තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කරගන්න, ඒ කියන්නේ අපිට මියගිය මෑණියන්, මියගිය පියාණන්, ඒ සියල්ලෝම මේවා අහගෙන ඉන්නවා කියලා මං හිතනවා. හැමදාම වගේ ඒ අපි හැමෝම රැස් කරගත්තු පින් තුමන්ලටත් අනුමෝදන් වෙන්න, ඒ මියගිය සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙන්න, ක්ෂණ සම්පත්තිය තාම තියෙනවා, මේවා අහලා සතුටු වෙන්න, ඒ දහම් මාර්ගයට යොමු වෙන්නම ඒ උදව් උපකාරී වෙන්න සියලුම හැමෝම අපිට කල්ප ගානක මියගිය ඥාතීන් ඉන්නවා, ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා, ඒගොල්ලෝ තමයි දැන් තැන්වල ඉපදිලා ඉන්නේ. ඒ වගේම දෙවි දේවතාවුන් වහන්සේලා මේවා අහගෙන ඉන්නවා, දහම හොයන සියලු දෙනා, ඒගොල්ලන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලා මේ සතුටු වෙලා දිවයිසුරු වැඩි තියුණු කරගෙන දහම හොයන්නම උනන්දු වෙන්න. අපි හැමෝටම, අපිටත්, අපේ මළගිය ඥාතීන්ටත්, පවුල්වල සැමටත් මේ දහම හොයන්න උදව් උපකාරී වෙන්න. ඉතින් අපිට පුළුවන් ඒ දැන් මතක තියාගන්න මෙන්න මෙහෙම පිනක් රැස් කරගත්තු වෙලාවක තමයි පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න අය අනුමෝදන් වෙන්නේ. මම විශේෂයෙන් සිහිපත් කරන අපේ මියගිය තාත්තා, ඒ වගේම මේ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාතීන් යම් කිසි කෙනෙක් මේ අහගෙන ඉන්නවා නම් සතුටටපත් වෙන්න, මේ දහමේ වටිනකම දකින්න, කොහේ හිටියත් ඒ දහම අහන්න නිතර සවන් දෙන්න, එවට ඒ සඳහාම උත්සාහ කරන්න. දැන් ඒ සහභාගී වුණ, අද සාකච්ඡාවට සහභාගී වුණ, ප්‍රශ්න අහපු, අහගෙන හිටිය හැමෝටමත්, ඔවුන්ගේ පවුල්වල අයටත්, මියගිය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, මේ ලැබුණ මහා ෂණ සම්පත්තිය, කලාතුරකින් ලැබෙන ෂණ සම්පත්තිය, දහමක් ඇහෙන්න ලැබුණ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්නම අපි හැමෝම රැස් කරගත්තු පින් උදව් උපකාරී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
සාදු සාදු.
තෙරුවන් සරණයි. සත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ
වෙනවා.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර් සියලු දෙනාටම.